ප්‍රශ්නේ මම කියවන්නද?
හා හොඳයි කියවන්න තව ප්‍රශ්න.
අපි ආදරේ ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස මා මීට පෙර කීප වතාවකදීම මාගේ ප්‍රශ්න යොමු කර ඇත. සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණි. දැන් අහන ප්‍රශ්නේ මාගේ ඇඟට දැනට අවුරුදු ගණනක සිට අමනුෂ්‍යයන් කීප දෙනෙක් සම්බන්ධව සිටි. මම පෑනක්ගෙන යමක් ලියන්නට උත්සාහ කරන විට එම අමනුෂ්‍යයා පෑනෙන් ලියයි. මම ලක්ෂ ගණනක් වියදම් කොට අමනුෂ්‍යයා ඉවත් කිරීමට උත්සාහ කළෙමි. ඒත් එම අමනුෂ්‍යයා දැන් මා විසින් සිතන දේ දැනගනි. සිතට කියයි, කනට කියයි. ඔහු පවසන්නේ මාගේ ඇඟෙන් නොයන බවයි. මම වහරකට පැමිණ දොළොස් පිරිකර සහිත තටුවක් දී දානයක්ද දුනිමි. එහෙත් දැන් මෙම අමනුෂ්‍යයා රාත්‍රියට මට පෙනේ. මාගේ ශරීරයේ පවා ස්පර්ශ කරයි. මේට කළ යුතු පිළියම කරුණාවෙන් බලාපොරොත්තු වෙමි.
ප්‍රශ්නය ඇහෙන්නේ නැති. මේ ප්‍රශ්නය ගැන කියන්න තියෙන්නේ මොකද? මේ අනන්ත සංසාරයේ එන ගමනේදී අපි සිං කරගත්ත විවිධ කටයුතු තියෙනවා. සසරේ යනකම් ඔයයි මමයි. මේකට මෝඩ පැතුමක් හදාගන්නයි ඉන්නවා. දැඩි අධිෂ්ඨානයක් තියාගෙන යනකම් පස්සෙන් ඉන්න. මෙහෙම අදහස් හදාගන්න. ඒක එක පැත්තක්. මට දුවවියන්, ඔබ මට අම්මම වෙන්න, මට ඔයා දුවම වෙන්න, ඔයා පුතාම වෙන්න, ඔයා තාත්තම වෙන්න. මෙහෙම මේ අසාර පැතුම පතන මෝඩකම. ලෝකෙ හැටි දන්නේ නැති කාලේ කරන ඒවා. ඉතින් ඒකට හේතුකාරකක් තිබුණොත් එහෙම. ඒ විලාසේ පතනකොට අපි දන්නේ නැහැ මේ ඔව් මරුණාට පස්සේ මොකුමකු වෙලා පස්සෙන් එයිද කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. පතාගෙන පතාගෙන ගියාම ඕවත් එන්න පටන් ගන්නවා. ආවට පස්සේ තමයි මේ කරපියා මෝඩකම් තේරෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. ඉතින් ඕක හොඳට තෝරා ගන්න ඕනේ. මෙන්න මෙහෙම දේවල් හරියට අපිට සිද්ධ වෙනවා. වැඩක් නැති මෝඩ පැතුම් පතන්න නැතු වෙන ඉඳ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. අනික් කාරණේ තමයි දැන් ඔය වගේ දෙයක් වුණාම වෙන අපිට කරන්න දෙයක් නැහැ. එක දෙයක් තියෙනවා පැතුමට විරුද්ධ දෙයක්. මොකද්ද? විදර්ශනාවට ඔය අය කැමති නැහැ. ඕගොල්ලෝ කැමති ලෞකිකත්වයේ. ලෞකික බලාපොරොත්තු ඉෂ්ට කරගන්නයි හැමදේම බලාපොරොත්තු වෙන්නේ. මේ කර්මස්ථානේ නිතර වඩලා පුරුදු කරන්න. වෙන පිඩුව අසාරයි, රූපේ අසාරයි, දියබුබුල අසාරයි, වේදනා අසාරයි, මිරිඟුව අසාරයි, සංඥා අසාරයි, කෙසෙල් කඳ අසාරයි, සංකාර අසාරයි, මායාව අසාරයි, විඥාන අසාරයි, නිබ්බාන සාරයි, නිබ්බාන වෙත්වා, සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ඔය කර්මස්ථානේ මිටිසලා කියලා ඇති අර්ථවත් තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ කර්මස්ථානේ වඩන්න පුරුදු වෙන්න. මේක හුඟක් වැදගත් වෙනවා. පෙන පිඩුව අසාරයි, රූපය අසාරයි. මේක නිතර අපි සිහි කරන්න ඕන. පෙන පිඩුවක් දිහා බලාපුවා. දැන් අපි දන්නවා වක්කඩක් ළඟ තියෙන පෙන පිඩු. දැකලා තියෙනවා. එහෙම නැත්නම් ඔය ගඟේ වතුරත් එක්ක ගහගෙන යන පෙන පිඩු ඔය වතුර ගලන වෙලාවට පේනවා. ඒ පෙන පිඩා බලපුවාම මේ පෙන පිඩුව තුල මොනවද තියෙන්නේ? හිතලා බලනකොට පේනවා. ඒක ඇතුලේ තියෙන පෙන බුබුලුවයි. වෙන මොකුත් ඔබේ පිටින් පේන එක මිසක් ඇතුලේ හොඳ එකක් කියලා වෙන එකක් නැහැ. ඒ බුබුලක් බුබුලක් ගහන්නේ කොච්චර හරි බිඳෙනවා. බිඳි බිඳි තව තවත් ඒවා මතුවෙනවා. බුබුලු බිඳෙනවා, බුබුලු මතුවෙනවා. ඒ වගේ මතුවෙවි හැදෙනවා. සමහර බුබුලු බිඳෙනවා මතු වෙන්නේ නැත්නම් අර පෙන බුබුලට එන්න එන්න උන්දි වෙනවා. කැටි කැටි වෙලා යන. අවසාන මොහොත වෙනකොට රොඩ්ඩක් විතර ගිහලා යන දිය වෙලා යනවා මිසක් ඒක මූල් ගන්න දෙයක් තිබුණ නැහැ. මේ පෙන බුබුලක් ඇතුලේ තිබුණේ මොනවද කොහමද? මේ ශරීරයක් ඇතුලේ තියෙන්නේ ඔය පෙන බුබුලේ තියෙන අවාගිය මිසක් වෙන වටිනා දෙයක් නැහැ කියලා නිතර සිහි කරන්න ඕන. පෙන බුබුලේ ගන්න සාරත්වයක් නැතුව අවාගිය මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුරු ආදී වශයෙන් පටන් ගත්ත දෙතිස් තුරුම කොට්ටාසියේ කිදීන ශරීරයේ ගණ්ඩහරයක් නැන්නේ. වෙන බුබුලා තෙතමනේ තිබුණා. තෙතමනේත් එක්කලා වැනිච්ච රෝල් මල ටිකක් තිබුණා. ඒ වගේ මේ කන බොන ආහාරයෙන් ගත රොන් මඩ වගේ එකතු වෙච්ච කැරි ටිකක් එක එක විදිහට පිහිල්ලා තිනවා වතුරත් එක්ක හෙත් වෙලා. ඔය වෙන පිළුවත් එකයි මේ කයත් එකයි. මේ විදිහට දැක්කහම වෙන පිළුවේ අසාරත්වයක් වාගේ මේ කයත් අසාර විසක් මේකේ සාරත්වයක් නම් ඉතුරු වෙන්නේ නැහැ කවදාවත්. උපතේ පටන් මරණය දක්වා මෙහෙම බිඳලා ගියා කෙලවර වෙන එකක් මිසක් වෙන ගන්න දෙයක් නැහැ කියලා. මූලික දහම තේරුම් අරගෙන වෙන පිළුව අසාරයි රූපේ අසාරයි කියලා මෙනෙහි කරන්න. ඒ වගේම දිය බුබුල කියන එක දැකලා තියෙනවා. බුබුලු මතු වෙනවා බිදෙනවා. තියෙන්නේ නැහැ. මතු වෙනවා බිදෙනවා. මතු වෙනවා බිදෙනවා. දිය බුබුලේ හැටි එහෙමයි. අපිට සිටිවිලි එන්නේත් ඔහොමයි. ස්පර්ශ මාත්‍රයකට වේදනා මාත්‍රයක් එනවා. ඒක බිඳිලා යනවා. නැවත ශබ්ද ස්පර්ශ මාත්‍රයක් එනවා. රූප ස්පර්ශ මාත්‍රයෙන් රූප මාත්‍රයක් ආවා බිඳුනා. ශබ්ද ස්පර්ශ මාත්‍රයක් එනවා. ඒකේ ස්පර්ශ මාත්‍රයක් ආවා බිඳුනා. ගන්ධ ස්පර්ශ මාත්‍රයක් එනවා ගන්ධ ස්පර්ශ මාත්‍රයක් ඒකට වතුණා ගන්ධයක් දැනුණා බිඳිලා ගියා මේ දැනෙන හැටි වේදකම විඳන දැනෙන හැටි සැපට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් ඇදී සැප මාත්‍රයක් එනවා බිඳිලා යනවා දුකට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් එනවා ඒක බිඳිලා යනවා උපේක්ෂාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් එනවා ඒක බිඳිලා යනවා මෙන්න මේ ක්‍රමයට සැප දුක් උපේක්ෂා කියන ස්පර්ශ මාත්‍රය එනවා වේදනා මාත්‍රය හදා හදා බිඳිලා යනවා ස්පර්ශ මාත්‍රයට වේදනා මාත්‍රයයි දෙකක් නැහැ හරියට පෙර බුබුලු හැදිලා බිඳිලා යනවා වාගේ මෙන්න මේ ක්‍රමයට දකින්න ඕන එහෙනම් අපි දකින්නයි විදිහට මේ දැනෙන වින්දනේ එන්නේ ওই විදිහට එනම් ස්පර්ශ මාත්‍රයකින් තොරව වේදනා මාත්‍රයක් ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පෙන බුබුල අසාරයි, වේදනා අසාරයි. වේදනා පෙන බුබුලේ සාරත්වයක් නැතුව වාගේ ඔය වේදනා මොන සාරත්වයක්වත් ඉතුරු කරන්නේ නැහැ කියලා දකින්න ඕන. ඒ වගේ මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. දැන් මිරිඟුව පේනවා ඈතට ජලයේ වාගේ. සිසිලට පේන්නේ. නමුත් උස්න ගිනි ගොඩක් තියෙන්නේ. මිරිඟුව කියන්නේ එහෙම එකක්. කාන්තාරයක නම් ගාවක් විරිගෝ තියෙනවා මහා ජලාශයක් ගලනවා වගේ පේනවා මෝර හැවට එනවා. ජලයේ හොයාගෙන ඒ පැත්තේ ගියාම කර වෙලා වේයිලා වැටල යනවා. ඒ වගේ හැටි මේ ලෝකේ සුන්දර වස්තු කියලා පේන්නේ මිරිඟුවක් වාගේ. හැඩ වැඩ කියලා ලස්සන පේන්නේ මායා කටාවක්. පස්සෙන් ගියාම අහුවිලා තියෙන්නේ හරයක් නැති ගිනි ගොඩවල්. මෙන්න මේකේ ස්වභාවය නිතර දකින්න ඕන. ඔබ තමයි රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥාකි. සංඥා අසාරයි, මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. මිරිඟුවයි සංඥාවයි දෙකම එකයි කියලා සිහි කරන්න ඕන. ඊළාට මොකද කරන්නේ අපි නොයේ දේවල් කරනවා. හදාගන්න, කරගන්න, ගොඩ ගහගන්න, ලැබීම කිය කිය බලාපොරොත්තු හදාගෙන විවිධ දේවල් කරලා අනන්ත සංසාරේ පටන්. ඔය ගොඩනගෙන සංස්කාරණය සංස්කාරණය කර කර හදන දේවල් ඔක්කොම අද බලපුවා මොකද වෙලා තියෙන්නේ එකක්වත් ඉතුරු වෙලා නැහැ බලාපොරොත්තු ඉච්ච හරිය එකක්වත් ඉවිලා නැහැ හරියට උපමාවක් කියනවනම් කොවුලක් හරයක් ඕන කරන මිනිසෙක් ඇද නැති ලීයක් කියලා කෙහෙල් කඳක් අපාගෙන පතුරු ගලවනවා හරයක් හොයන කොවුලක් හොයන අවසාන පතුරුට නිකන් ගැලේවල් කොවුලක් නම් අහල ගවත් නැහැ කෙහෙල් කඳේ මෙන්න මෙහෙම තමයි අපි මේ ලෝකේ සංස්කරණය කරගෙන යන මේ සංකාර වශයෙන් ගොඩනගෙන සියලු දේවල් එකකවත් හරයක් ඉතුරු වෙන්නේ නැහැ කවදාවත්. ওই ස්වභාවයේ තේරුම් අරගෙන කෙහෙල් කඳ අසාරයි සංකාර අසාරයි. ඔහොම මෙනෙහි කර. ඒදොර අපිට විවිධාකාර මේ විඥාන හද ගන්න. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. නැති ආකාරයක් ඇතිසේ මවලා පෙන්නනවා. ගෙවිල යන ආයතරයක් පලාතරවත් අල්ලන්න එකක් නම් හම්බ වෙයි. දැක්කා විතරයි දැනුණා විතරයි පස්ස බලනකොට ගෙවිලා ගිහිල්ලා ගෙවිලා ගියේ ඒක අල්ලන්න බැලුවොත් අල්ලන්න එකක් එතන ඉතුරු වෙලා නැහැ හරියට මායාකාරිය පෙන්වන මායාවල් වල දැක්කා විතරයි එහෙම එකක් එතන ඇත්තේ නැහැ ගෙවිලා ගියා නෑ එතන තිබුණෙත් නැහැ මායාවක් මවලා පෙන්නන ගොඩක් එකක් කරලා පෙන්නනවා කෑලි ගොඩක් එකතු කරපුවාම එකක් වාගේ පේනවා කෑලි ටික අයින් කරපුවාම එතන තිබිච්ච එකක් නැහැ මේ වගේ තමයි මේ ඇහැට පේනේවා කනට ඇහෙනේවා නාසයට දැනෙනේවා දිවට දැනෙනේවා කයට දැනෙනේවා හිතට දැනෙනේවා ඔය විඥාන වල ස්වභාවය ඕකයි කියලා දැනගත්තහම විඥාන අසාරයි නැ මායාව අසාරයි විඥාන අසාරයි එනවා මොකද කරන්න ඕන? මේවත් තිබෙන්නා වූ ඇලීමක් බැඳීමක් ඇද්ද? මේ රාගයේ රාගයක්සේ ද්වේෂක්සේ මොහක්සේ විඳලා මේවා බැඳීමෙන් නික්මීමක් ඇද්ද? අන්නේ නිබ්බාන සාරයි නිබ්බාන වෙත්වා. මේ බැඳීමෙන් අයින් වෙච්ච දාට සියලු සත්‍ය නිබ්බාන පරම සුඛයෙන් සුඛින් සතර වෙත්වා කියලා. මේ පරම සුවේ තියෙන්නේ මෙන්න මෙයන් අත්හැරිච්ච දාට මේ ගිරිගොඩේ නිවිච්ච දාට. මෙන්න මේ අදහස තේරුම් අරගෙන මේ කර්මස්ථානේ නිතර වඩන්න පුරුදු වෙන්න. එතකොට ඔය යථාර්ථය දැනගෙන ඥාන සම්පවිතව වඩනකොට ඔය අමනුෂ ප්‍රශ්නෙන් ඈත් වෙන්න පුළුවන්. කරලා කරලා ඉවරලා යම් අමනුෂ්‍ය කෙනෙක් මගේ ශරීරගත වෙද්ද ඇසුරු කරනවාද? මේ පින් අනුමෝදන් වෙත්තා, මේ පින් අනුමෝදන් වෙත්තා, මේ පින් අනුමෝදන් වෙත්තා කියලා තුන් වතාවක් අනුමෝදන් කරා. දවස ගානේ කරගෙන යන්න. පරාතින හිටියන්නේ ඇයි? හරියට කරගන්න.
තව ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
ගරු ස්වාමීන් වහන්ස, බාහිර ලෝකයේ සහ අභ්‍යන්තර ලෝකයේ යන දෙකම මනස පූර්වාංගමව පටිච්ච සමුප්පන්නව හටගන්නායු පැහැදිලි කර දෙන්න.
හොඳයි. ඒ ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක්. අභ්‍යන්තර සහ බාහිර ලෝකය කියන මේ දෙක පටිච්ච සමුප්පන්නව හටගන්න ආකාරයේ මනස මුල් කරගෙන මේක හරි ගැඹුරු ප්‍රශ්නයක්. ලෝකයේ ඇති සියල්ල සංකතයි පරිච්ඡ සම්පන්නයි. මේ බුද්ධ දේශනාව. ලෝකේට ඇයි සැප දෙයක්ම සංකතයි පරිච්ඡ සම්පන්නයි. සංකතයි කියන්නේ හේතුවක් නිසා පහළ වෙච්ච ඵලයක්. පරිච්ඡ සම්පන්නයි. එහෙනම් පරිච්ඡ සම්පාදිත අනුකූලව ලෝකේ ගොඩ නැගීච්ච. මනස මුල් වෙනවා මූලික වශයෙන්. දැන් මේ සකස් වෙන අභ්‍යන්තර සහ බාහිර දේවල් රූපස්කන්ධයට අභ්‍යන්තර බාහිර සියලු රූප අයිති. ආධ්‍යාත්මික, එතකොට අතීතනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, හීන ප්‍රනීත, සියුම්, ඝන, දුර ළඟ. යම් රූපයයි යමක් වේ නම් ඒ සියල්ල එකතුනාම රූපස්කන්ධයයි. එනම් මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයේ මේ ශරීරයේ විතරක් නෙමෙයි ගැනෙන්නේ. අහංකාර, මමින්කාර, මානානුසය කියන මේ අරිහත් පරේට අවශ්‍ය කරන අවසාන මොහොත පූර්ණ කරන්න ওই විදිහට දකින්න ඕන කියලා පෙන්නනවා. ශරීරේ විතරක් දැකලා මදි ඒකට. අන්තිම සුද්ධතාවයට පත් වෙනකොට ওই සියල්ල ওই විදිහට දකින්න ඕන. එකලෝ සාකාරයේකින් රූපස්කන්ධය ගැන දකින්න ඕන. අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, සියුම් ඝන, දුර හීන ප්‍රනීත, දුර ළඟ. යම් රූපයයි යමක් වී නම් ඒ සියල්ල රූපස්. ඒ රූපස්කන්ධය තුල දකින්න ඕනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒතකොට ඒ වගේම අර මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් විග්‍රහ කරලා දෙන්න වෙනවා තින්නේ. ඒකත් ඔතෙන්දම ගන්න ඕනේ. විස්තර කරලා අන්තිමට දෙනවා ඒ ටික විග්‍රහ කරලා. ඒතකොට මේ හට ගන්නා වූ දේවල් ඒ වගේම වේදනා ස්කන්ධයත් ওই විදිහට තියෙනවා. අහංකාර, මමින්කාර, මානානුසය දුරු කරනවා කියන්නේ අවසානයේදී හට ගන්න අරිහත් ඵලයට අයි කරන්න ඕනේ. මාන උද්දච්ච අවිද්‍යාව අයි කරනකොට අයින් වෙන්න ඕනේ ওই ටික. එහෙනම් ඒකේදී කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, සියුම් ඝන, දුර ළඟ, හීන ප්‍රනීත, වේදනාය යමක් වී නම් ඒ සියල්ල කැටි කරගත්තේ වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධයත් කොහොම තෝරා ගන්න ඕන? ඒ වගේම සංඥා පිළිබඳව අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, සියුම් ඝන, දුර ළඟ, හීන ප්‍රනීත, සංඥාය යමක් වී නම් මේ සියල්ල කැටි කරලා ගත විට සංඥා ස්කන්ධය. ඒ වගේම සංකාර ස්කන්ධයේ වශයෙන් සංකාර දෙආකාරයක් තියෙනවා. එකක් තමයි හිතේ ගොඩනැගෙන සංකාර, චේතනා මුල් කරගෙන. අනික තමයි කර්ම ශක්තිය ආදී මුල් කරගෙන බාහිර, තවත් බාහිර හෝ අභ්‍යන්තර හෝ ගොඩනැගෙන්නා වූ සියල්ල සංස්කරණය වෙන සියල්ල සංකාර. අති එත ඒ වගේම අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, තියුම් ගන්න දුර ළඟ, හීන ප්‍රනීත, සංඛාරය යමක් වේ නම් සියල්ල කැටි කරගත්තේ සංඛාර ස්කන්ධය. විඥානත් ඒවල්. අතීත අනාගත වර්තමාන, ආධ්‍යාත්මික බාහිර, තියුම් ගන්න දුර ළඟ, හීන ප්‍රනීත, විඥානය යමක් වේ නම් ඒ සියල්ල කැටි කරගත්තේ විඥාන ස්කන්ධය. මෙන්න මේ සියල්ල කැටි කරපුවාම ස්කන්ධ බවට පත් වෙන්නේ. එහෙනම් අපිට ඒක මාත්‍රයක්. ඒක මාත්‍රයක් කවදාවත් අරමුණු කරන්න බෑ. රූප මාත්‍රයක්, වේදනා මාත්‍රයක්, සංඥා මාත්‍රයක්, සංකාර මාත්‍රයක්, විඥාන මාත්‍රයක් කියන්නේ. ඇහිපිය ගහන මොහොතකට ඉතිලා ගෙවිලා යන එක. ඔය ගෙවිලා ගිය අතීතයේ තමයි මේ මොහොතක මාත්‍රේ සිහි කරලා මේ දැන් දැන් කියලා අපි ගන්නේ ඔක්කොම. මම දැන් රූපයක් දැක්කා, දැන් වේදනාවක් දැන්නා, සංඥාවක් හඳුනාගත්තා, මේ දැන් හඳුනාගත්තා. මම මේ සංඛාරයක් දැන්ට ගොඩනගා ගත්තා. මට මේ හිතක් පහළ වුණා. මේ ආදි වශයෙන් කියන්නේ මොහොතක අතීතයේ. කවදාවත් වර්තමානයක් දැන් කියලා කියන්න කට හදනකොට කෙවිලා ඉවරයි. එහෙනම් අන්න ඒ වගේ මොහොතක අතීතයේ ස්කන්ධ පද්ධතියම තමයි අපි ඒ අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හඳුන්වන්නේ. එතකොට මේ හඳුන්වන්නේ ඒවැ ආධ්‍යාත්මයට ගන්නවා. ඇස කන දිව නාසය ශරීරයේ වන කියලා මේ ඉන්ද්‍රිය හය. බාහිරට ගන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා. බාහිරින් හයක් හැදෙනවා බාහිර අරමුණු කරගෙන. පිටස්තර අරමුණු රූප අරමුණු ශබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු පොට්ටබ්බ අරමුණු ධර්ම අරමුණු කියලා. හයක් අරමුණු වෙනවා. ගෝචර වෙන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයට. මෙන්න මේ ගෝචර වෙනකොට තමයි ඒ නිසා හටගන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන. හැදි හැදි අතීතයට යනවා. ස්කන්ධයන්ට එකතු වෙලා සම්බන්ධ වෙනවා, ස්කන්ධ කොටට එකතු වෙනවා. ස්කන්ධයන් සිහි කරලා හිටන් අපි උතන සත්‍යෙක් පුද්ගලයෙක් වශයෙන් මාත්‍රයක සංඥා මාත්‍රයක් පනව ගන්නවා මේ මම කියලා. ඒකයි තියෙන වෙනස. එතකොට මෙන්න මේ කාරණේ තෝරා ගන්න ඕනේ ඉස්සෙල්. මෙහෙම තෝරාගත්තහම ඇයි මේ බාහිර ලෝකයක් සහ ආධ්‍යාත්මික ලෝකයක් කියන මේ ඇසකන දිවනාසය ශරීරයේ මනස සහ ඒකේ ගෝචර වෙන අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා මේ අරමුණු කරන බාහිර ලෝකයක් හටගන්නේ ඇයි? මේකට හේතුව ඉතලා හොඳට හොයලා තේරුම් අරන් ඉන්න ඕන. ඒවට මුල මොකද්ද? කවුද සත්වයා කියන්නේ? ওই ටික දකින්න ඕන. ඔන්නෝ අපි කිව්ව ස්කන්ධ පහට යම් ඇලුම් කිරීමක් ඇද්ද? ඇලුම් කරන නිසා කියනවා සත්ව කියලා. ওই ස්කන්ධ පහට ඇලුම් කරපුවාම පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙනවා. ඇලුම් කරපුවාමයි උපාදාන වෙන්නේ. පංචස්කන්ධයේදම ඇලුම එකතු වුණාම පංච උපාදානස්කන්ධය කියලා අපි ඔබට කියනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධේ ඇතුළත් තියෙනවා පිටත් අයිතිය තියෙනවා. ඇතුළ සහ පිට දෙකක්. ඇයි එහෙම වෙන්න හේතුව? ඇයි අපි මේ පංචස්කන්ධයක් උපාදාන කරලා සත්වයක් වෙන්නේ? ඇලුම් කරන්නේ වෙන්නේ ඇයි? අපි එක්තරා දෙයකට රැවටෙනවා. අනන්ත සංසාරයේ පටන් රැවටෙනවා. අපි මේ ඇති කරගත්ත ආස්වාදයකට අපි රැවටෙනවා. ලෝකේ ආස්වාද තියෙනවා කියලා අපි හිතනවා. මගේ කයට ආස්වාද දැනෙනවා, මගේ හිතට දැනෙනවා කියලා අපි හිතනවා. ඒ ආස්වාදී කියන්නේ මොකද්ද කියලා රැවටෙච්ච මුලාවකින් අපිම ගොඩනගාගත් එකක් කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බෑ ලේසියෙන්. ඒ නිසාම ලෝකේ සැපක් තියෙනවා කියලා රැවටෙනවා. ලෝකේ සැපක් තියෙනවා. මෙහෙම අදහසක් ගන්න. මොකද්ද මේ ලෝකයා සැපයි කියලා කියන්නේ කියලා හිතා ගන්න. එකක් දෙකක් තුනක් කියනකොට උපමා කරනවා, උපමානුව හිතලා පුරුදු වෙන්න ඕන. එතකොට මේක තෝරා ගන්න පුළුවන්. මොනවද මේ ලෝකේ තියෙන සැප කියලා කියන්නේ? අපි මොනවද සැප ලබලා තියෙන්නේ? පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ල. ඇහෙන් සැප ලබනවා, තිර මොනවා හරි කරනවා, බලනවා. කනින් සැප ලබන්න ශබ්ද අහනවා. නාසයෙන් සැප ලබන්න ගන්ධයක් ආග්‍රහණය කරනවා. දිවෙන් සැපක් ලබා ගන්න රසයක් ස්පර්ශ කරනවා. කයින් සැප ලබා ගන්න මොනවා හරි පහසක් ගන්නවා. හිතෙන් සැප ලබා ගන්න හිතලා මොනවා හරි හිතනවා. ආස්වාද දෙන දේවල්. ඉතින් මේ මම වින්දනයක් ලැබලා කියනවා මේ ලෝකේ සැපයි. මම සැප විඳිනවා. විවිධ අදහස් ගන්නවා ඔය ටික. දැන් බලන්න ඕන කල්පනා කරලා. මේ සැප කියන එක කවද කොහොමද අපිට හම්බ වුනේ? එකින් එක විග්‍රහ කරලා බලා ගන්න ඕන. දැන් පහසු එකක් අරන් ඉස්සෙල්ලා බලාගත්තාම මේක තෝරා ගන්න පුළුවන්. දැන් අපි කාටෙන් මොනවද සැප විඳින්නේ? කාටෙන් ගත්ත සැප යම් රසයක් ආස්වාදයක් දිව මුල් කරගෙන ගත්තා නම්, කට මුල් කරගෙන ගත්තා නම්, පිපාසයේද කුමක් සැපද? අපි බලනවා හොයලා. ජලයේ සැපයි. ජලයේ නැන්නම් එහෙම හරි අමාරු. අනේ සීතල ජල වීදුරුවක් වතුර වීදුරුවක් තිබුණා මේ වෙලාවට. අධික විපාසයෙන් එහෙමත් හිතෙනවා. බොනකොට හරි සුවයක් දැනෙනවා. බඩි කිරි වෙනවා. ඒ බරිකිනි වෙච්ච වෙලාවට අනේ රසවත් කෑමක් තිබුණා නම් මේ වෙලාවට එහෙමත් හිතෙන. කන්න හම්බුනහම සැපයි කියලා කනවා. කොච්චරලාද මේ සැප දැනුනේ? වතුර වීදුරේ උගුරක් උගුරක් ගානේ අර සැප ආස්වාදයේ මොකද උන්නේ බොනකොට. එන්නේ එන්නේ අඩු වෙලා ගියා. වතුර වීදුරු උගුරු 10ක් විතර බොනකොට. සැප බිඳුවට බැහැ. ඇති ඇති කියන. බීපී තව ටිකක් කියලා බලෙන් එහෙම පොවන්න ගියොත් මොකද වෙන්නේ? බොනවා ඉතින් බයිට්. හැබැයි දැන් සැපට නෙමෙයි බොන්නේ දුකට. ඒක අනිත් පැත්තට හිටි. සැප දුන්න වතුර දැන් දුක දෙනවා. එන වතුරේ සැප තිබිලා නැහැ. කොහෙද සැප හැදු? අපි ළඟ තිබුණ අඩුපාඩුව. ඌනතාවය. අපේ ශරීරයේ හිඟකමක් තියෙන වතුර. එතකොට තමයි ඌනතාවයේ පූර්ණ වෙනකොට සැප ස්වභාවයක් දැනුණා මිසක් වතුරේ සැප තිබිලත් නැහැ, ගේ සැප තිබිලත් නැහැ. ඉන්ද්‍රියක නෙමෙයි සැප තිබිලා තියෙන්නේ. බඩිකින්නට රස ආහාරයක් දෙනවා. කණ්ඩ කණ්ඩ රහල කෑවා. බඩ පිරුණා. තව රහ ඒවා ඕතරම් මේසේ තියෙනවා. ඇති ඇති කියන. බලහත්කාරයෙන් සැරකලා කාපිය කිව්වොත් එහෙම මොකද කරන්නේ? බයිට කණ්ඩ පුළුවන්. හැබැයි දැන් අර රහ ඒවාම දැන් කන්නේ අපිරියාවේ. කණ්ඩ වේ. එන කෑම වලද රහ තිබිලා තියෙන්නේ. එහම උපනිසරේ උනේ ඇත්ත. එන රස අපිට දැනලා තියෙන්නේ අපි ළඟ තිබිච්ච ඌනතාවයේ පූර්ණ වෙනකන් විතරයි. මෙන්න මේ වගේ යම් කිසි ආස්වාදයකට අපි ප්‍රියමනාපයෙන් ගන්නේ යෝ. ඒත් ඒ වගේ. යම් කිසි සීතලක් තියෙන ඇඟට. ඒකට උෂ්ණයේ දෙනකොට සැපක් දැනෙන. කොතෙක් වෙලාද? සීතල සමතුලිත වෙනකන් උෂ්ණයේ සැපක් දැනෙන. දෙනවා. ඊට පස්සේ උෂ්ණයේ දුකක් ඇති කරනවා. එන උෂ්ණයේ සැපති විලත් නැහැ. කයට උෂ්ණයේ එනකොට සැපති විලත් නැහැ. අසමතුලිතතාවයක් තිබුණා ප්‍රමාණවල කය හීතල වෙලා. එදර උෂ්ණයේ ඒ මා සමතුලිත දෙනකන් සැපති. කය අධික විදිහට උෂ්ණ වෙනවා. ඊළාට සීතල දෙනකොට සැප දැනෙන. සමතුලිත වෙනකන් විතරයි. එහෙනම් මෙන්න මේ වගේ අපි විසින්ම සසරේ එනකොට අසමතුලිතතාවයක් හදා ගන්නවා. මෙන්න මේ ආස්වාදී ගැන රැවටිලා. ආස්වාදී කියන්නේ ප්‍රියමනාප දෙයක් හොඳ දෙයක් කියලා අපි රැවටුමින් ගන්නවා. ඒක යලි යලි භුක්ති විඳින්න නැත්නම් කියලා අදහසක් එනවා. ඌනතාවයේ ඇතිගෙන පූර්ණේ සැපයි කියලා රැවටීමෙන් අරගෙන. ඊ සැප බලාපොරොත්තු වෙනකොට මෙන්න මේකට කියන අනේ ලෝකේ සැපක් තියෙනවා. ඊ සැප විඳින්න නැත්නම් කොච්චර හොඳ කියලා අවිද්‍යාව නිසා හටගන්නවා තෘෂ්ණාව. මෙන්න මේකට කියන අවිද්‍යාවෙන් හටගත්තු තෘෂ්ණාව කියන්නේ ඔන්න ඕකයි. මොකක් නිසාද සැපයි කියලා සදහට නැති ඌනතාවය නිසා ඇති වෙන දුකට පිළිසරණ වෙන දෙයක්. සයට නේද රස මුසුබත් කන්නේ, ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ, ලෙඩට වේති මේ මෙලොව සතුන්නේ කුමද මීට සැප එකයි හිතන්නේ. පෙර තිබුණ දහම් කවි වලින් පෙන්නපු එළ අදහස් අයින් කළා. ඒ නිසා සැප හොයාගන්න බැරුව ගියා. මොකද සැප කියන්නේ කිය දැන් ආයිසරියම් අතුරලා දෙන්නේ ඒකයි. මෙන්න මේ විදිහට මේ සැප කියලා කියන්නේ අපිම හදාගත්ත ඌනතාවය. ඉතලා මනස පෙළෙන ඌනතාවේ පෙළලා ඒක බලාපොරොත්තු වෙනකොට මනසේ ක්‍රියාවට අනුකූලව කයක් හටගන්න. මෙන්න මේකේ තමයි මූලික ක්‍රමය. එහෙනම් මේ බලාපොරොත්තු වෙන සැප කියන එක දෙන්න ඌනතාවයක් ඇති කයක් හටගන්නම ඕනේ. හොඳ කයක් පූර්ණ වෙච්ච කයකට සැප ගන්න බෑ. බ්‍රහ්මයාට දුන්නොත් එහෙම බත් දෙන්න ඇදුවොත් එහෙම බ්‍රහ්මය මේ පේන්නේ නැහැ. නමුත් යම්කිසි මවල හරි යම්කිසි කෙනෙක් දුන්නොත් එහෙම ජලයේ දුන්නොත් බ්‍රහ්මයාට කිසිම හරයක් අවශ්‍යතාවයක් නැහැ. ජලයේ හෝ බත්වල ආහාරය මොන ආහාරයකව ප්‍රීති ආහාර ගැන වෘක්ති විදිනවා. හැබැයි ප්‍රීතිය ඌනතාවේ නිසා තමයි ඒක යාට සැපදැයින්නේ. සම්පූර්ණ සුද්ධ නැහැ. හැබැයි පංචකාමී පිළිබඳ බලාපොරොත්තු ඌනතාවේ නැතුව ගිය නිසා පංචකාමී අවශ්‍යතාවයක් බ්‍රහ්ම කයට නැහැ, බ්‍රහ්ම හිතට නැහැ. කිසිම දාහයක් නැහැ ඒක. මෙන්න මේ වාගේ අපි මොකද කරන්නේ? ඌනතාවියක් මනසෙන් ඇති කරගත්තහම කය ඒකට අනුකූලව පරිවර්තන වෙනවා. පරිවර්තනය වුණාම අන්නේ අඩුපාඩුව දෙනකම් පෙළීමක් හට ගන්නවා අභ්‍යන්තරේ. කය මුල් කරගෙන මනස පෙළෙනවා. මෙන්න මේ පෙළීම නිසා මොකද වෙන්නේ? ඒක සකස් කරලා දෙන තාක්කල් අසහනියකින් පිළිපිලි ඉන්නවා. අසහනීය ප්‍රතිකර්මයක් කරන ගානේ අසහනීය පොඩ පොඩ අඩු වෙලා ගිහිල්ලා තමතුලිත වෙනකොටම සස කිව බලාපොරොත්තුවත් ඉවරයි. එහෙනම් සසයක් වින්දා නෙමෙයි කලේ මොකද්ද? අසහනීය ප්‍රතිකර්මයක් කළා සැප සැප කියලා. මෙන්න මේක යලි යලි සිහි කරලා යථාර්ථය දකින්න ඕන. මෙහෙම තේරුම් ගත්තනම් හරියට පේන්න පටන් ගන්නවා අපි මෙච්චර කල් කරලා තියෙන්නේ මොකද්ද? මුලාවටපත් වෙලා ආස්වාදයක් ගොඩනගාගෙන ඒ පසුපස හඹා ගිහිල්ලා අනන්ත දුක් විඳලා තියෙනවා. මේකයි කරලා තියෙන්නේ. දැන් මේ කාරණේ මෙහෙම තෝරා ගන්න ඕන. එහෙම තෝරාගත්තාම මොකද වෙන්නේ? ඔන්නෝක තෝරාගත්තේ නැති නිසා ඕකට කියනවා අවිද්‍යාව. වටිනාකමක් දෙනවා අර ආස්වාද කියන ස්වභාවයෙන්. එහෙනම් ඒක ලබා ගන්න ඕනේ යම් ක්‍රමයක්. ඒක හේතුඵලයක්. ඔය ආස්වාදී කියන එක ඇති කරන්නේ ඌනතාවයේ පූර්ණේ කරන්නේ හේතුඵලයක් වශයෙන්. යම්කිසි වින්දනයක් ඇති කරනවා නම් සැප වේදනාවක් වශයෙන් දැනුනේ මොකද්ද? ඒකට අවශ්‍ය කරන කාරණා කීපයක් අත්‍යවශ්‍යයි. ආයතන හයක් ඕනේ. හයක් හෝ කීපයක්. හරි එකක් හරි ඕනේ. ඒකට බාහිරින් අරමුණු වෙන අරමුණක් ඕනේ. ඇහැට රූප අරමුණු වෙන්න ඕනේ. චක්කු විඥානයක් හටගන්න ඕනේ. චක්කු සංස්පර්ශයක් එදෙන්න ඕනේ. එතකොට චක්කු සංස්පර්ශයෙන් වේදනා කියන අර බලාපොරොත්තු වෙන ආස්වාදී එනවා. ආස්වාදය කියලා කිව්වේ ඌන පූර්ණත්වයේ දැයින හැටි. ඌන වෙනකන් දැයින ආකාරය. ඒ වගේම කන තියෙන්න ඕනේ, ශබ්දයක් තියෙන්න ඕනේ, සෝත විඥානයක් හටගන්න ඕනේ කනේ ශබ්දේ වැදිලා. සෝත සංස්පර්ශයක් වශයෙන් ඒ ශබ්දේ ස්පර්ශ වෙලා හිටන් ඒකෙන් හටගන්නා වූ නැගින්නා වූ වේදනාවක කොටසක් එන්නේ සැප වේදනා කියන. අන්නේ වේදනා කියන මාත්‍රිය එන්නේ මොකක් නිසාද? ඌනතාවයේ පූර්ණ වෙනකම්. පූර්ණ වෙනකොට දැනෙන්නේ මධ්‍යස්ථ භාවයක්. වේදන අර අඩු වෙලා ඉන්නකන් ඉන්නවා වෙහෙසක් පෙලෙනවා. පෙලෙන එක දුක දුක දුකය. අයිතර සංඛාර දුක්ඛය ගොඩනගලා හිටන් ඒකේ ප්‍රතිකර්මයක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අර වේස වෙවි දෙනකොට සංඛාර දුක්ඛයේ විඳගෙන ඌනතාවයේ පූර්ණය කළ මධ්‍යස්ථ රූපේක්ෂා වේදනාවක් දැනේ. සැප දුක් උපේක්ෂාව හොමයි. ආපහු වැඩියෙන් දුන්නම මොකද වෙන්නේ? ආයි දුක් වේදනාවෙන් පිරෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව ඉක්මවා ගින් අනිත් පැත්තට යනවා. එහෙනම් මේ අපිම හදාගත්ත ගොඩනගාගත්ත මුලාවක් හැරෙන්න තව දෙයක් මේකේ නැහැ. හැබැයි මේකේ රැවටීම නිසා ලෝක සත්‍යය මොකද කරන්නේ? ඔන්නේ සැප වේදනා කියන මාත්‍රිය බලාපොරොත්තු වෙයි. මනවටන රූපාස්වාද, මනවටන ශබ්දාස්වාද, මනවටන රූපාස්වාද, මනවටන ශබ්දාස්වාද, මනවටන ගන්ධාස්වාද, මනවටන රසාස්වාද, මනවටන පොට්ටබ්බ ආස්වාද, මනවටන ධර්මාස්වාද කියන මෙන්න මේවා බලාපොරොත්තු වෙයි. ඔයකට අවශ්‍ය කරන්නා වූ ඇස කන දිවනාසී ශාරීරිය මන ගොඩනගා ගන්න ඕනේ. ඒවට ගෝචර කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියනවා බාහිරින් සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ කරගැනීමේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මේ ආස්වාදන වෙති මුලාවට රැවටිලා සියලු සත්‍යයේම ආස්වාදන වෙති මුලාවට රැවටිලා බලාපොරොත්තු වෙන නිසා මොකද වෙන්නේ? ඔන්නෝ කියන්නාව ටික බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තුවක් යම් තැනක හටගත්තද මෙන්න මේකට කියනවා අවිද්‍යාව නිසා සංහාවක් හටගත්තා නේන අවිද්‍යා තෘෂ්ණා. මොනවටද බලාපොරොත්තු වෙන්නේ? උපාදානය කරගත්තා. ඔන්නෝ කියන්නාව ඇසකන දිවනාසී ශාරීරිය මන කියන ආයතන වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතන. මෙන්න මේ බලාපොරොත්තුවක් එකට ඇති කරගත්තාම ඒවා මේ ලෝකේ ගොඩ නැගුණේ නැත්නම් ඔය ආස්වාදයේ විඳින්න බෑ, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ. ඉත හැම වෙලාවෙම මනස ලැහැත් වෙනවා. ඒ ආස්වාදයේ ගොඩනගා ගන්න. මනස ආස්වාදයේ ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙලා මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තට අවශ්‍ය කරනා වූ ශක්තිය ගොඩනගනවා කර්ම ශක්තිය වශයෙන්. මෙන්න මේ නිසා තමයි කියන්නේ කර්මයේ මුල් කරගෙන නැන්නම් මේ කර්මයේ හේතුවෙන් ජාතිය පහළ වෙනවා. එකින් එකට පහළ වෙන හැටි. කර්මයේ හේතුවෙන්, අවිද්‍යා හේතුවෙන්, තෘෂ්ණා හේතුවෙන්, කර්ම හේතුවෙන් ලෝකේ පහළ වෙන ආකාරය විග්‍රහ කරලා ඉතිසර විග්‍රහ කරලා තියෙනවා. උදේ ඥානය විග්‍රහ කරනකොට අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය. එතකොට මොකද වෙන්නේ? අර සතර මහා භූතයන්ගේ සම්බන්ධ වෙලා නිබ්බති සමුදයෙන් රූප සමුදය වෙනවා කියන නිපදෙවිලා එනවා. මෙන්න මේ නිස්පාදිනේ වෙනකොට ආධ්‍යාත්මික වශයෙන් ඇතකන දිවනාසී ශාරීරියේ නිපදවීමේ කාර්යය සිද්ධ වෙනවා. ඒක තමයි මුල පටන් ගන්න. අන්නේ මුල පටන් ගැනීම පහළ වෙනකොට බාහිර ලෝකයේ බාහිරට ක්‍රියාත්මක වෙලා හිටන් සකස් වෙන ක්‍රමයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ පහළ වීමට ඒවා උදා වෙන ආකාරය. ওই දෙපැත්තේ බෙදෙන ක්‍රමයක් තියෙනවා. පරිත්‍ත සමුපාදයෙන් ඔබ දකින්න ඕන. දැන් අවිද්‍යාව පත්‍යෙන් අපි මොකද කරන්නේ? දැන් අවිද්‍යාව ගැන විග්‍රහ කළා. වටිනාකම දීලා මුලා වූ ලෝකයකට තේරුම් ගන්න බැරුව අවිද්‍යාවෙන් මේ වටිනා ලෝකයක් තියෙනවා ආස්වාද දෙන කියලා හිතාගෙන. ඒ ආස්වාද බලාපොරොත්තු වෙයි. ඒවා ලබා ගන්නා උපකරණ ටික නැවත හදා ගන්න. වටිනාකම දීලා හිටන් බලාපොරොත්තුවක් ඇති කරගත්තා. දැන් මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න මොනවද හිතන්න ඕනේ? මොනවද කියන්නේ කරන්නේ? ඒට අවශ්‍ය දේවල් තමයි අපි හිතන්න කියන්න කරන්න පටන් ගන්න. අනේ මට හොඳට පේන ඇහක් තියෙනවා නම් මොකටද? කොච්චර බැලුවත් මදි. බලවලා ඉන්න. හොඳට පේන ඇහක් තියෙනවා නම් මට කොච්චර හොඳද? ටික දවසක නෑ නෑ. දිගට බලාපොරොත්තු ටික දවසකට සීමාවට නේ. මේකයි ඉවර වෙනකන් ඉදරක් එහෙම සීමා කළේ නෑ. කොච්චර හරි බලාපොරොත්තු අසීමිතයි. අනේ මට අහන්න කනක් තියෙනවා නම් ටික දවසකද කොච්චරකද? කොච්චරකට නෙමෙයි හොඳට අහහා ඉන්න ඕනේ මට කොච්චර හිටියත් මත්. මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් එන අසීමිත බලාපොරොත්තුවක්. ආග්‍රහණය කරන්න මට නාසයක් තියෙනවා නම් හොඳට රහට කන්න බොන්න දිවක් කයක් තියෙනවා නම් පහත ලවන්න හොඳ කයක් තියෙනවා නම් හිතන්න හොඳ මනක් තියෙනවා නම් ටික කාලයකට එහෙම කාල සීමාවක් තියන්න බෑ. අනන්ත කොච්චර හරි අවුල්නේ. මෙන්න මෙහෙම අසීමිත බලාපොරොත්තුවකින් ඔය බලාපොරොත්තුව ඇති කරගන්න. ඒ බලාපොරොත්තුව මුල් කරගෙන ඇහැක් ලැබීමට ඇහෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇහැ ක්‍රියාත්මක කරන යම්කිසි ක්‍රියාවක් ඇද්ද? ඇහැ ගැන බලාපොරොත්තුවෙන් ඇහැ පාවිච්චි කරන ක්‍රමයක් ඇත්නම් ඒ ක්‍රමයට සංඛාරයක් ගොඩ නැගෙනවා. නැවත ඇහැ අරගන්න. කන පාවිච්චි කරමින් කන බලාපොරොත්තුවෙන් දිගටම බලාපොරොත්තුවක් ඇති කරගත්තාම ඒ සඳහා කරන කියන කටයුතු වලින් කන නැවත පහළ වීමට හේතු වෙන්නා වූ ශක්තිය ගොඩනගෙන ප්‍රියාදාමයක් හටගන්නවා. සංකාරයක් ගොඩනැගෙන. චේතනා ගොඩනගෙනකොට ශක්තිය ගොඩනගෙනවා කර්ම ශක්තිය. ඒකයි ඒ කිව්වේ. නාසය, දිව, කය ආදී වන්නා මේ ඉන්ද්‍රිය පහත් මනසත් මුල් කරගෙන. මතුමතු පවත්වන බලාපොරොත්තුවක් හිතට ඇති වෙලා එනකොට ඒ බලාපොරොත්තුවත් එක්කලා ගොඩනගෙනවා. අනේ මට ඇසක් කන දිවක් නාසය ශරීරයක් මනක් යලි යලිත් පවත්තායින් දිගටම පවත්තන්න ඇන්නම් කියන අදහසක්. නිරුපද්‍රිතව පවත්තන්න නිසා රෝගාත්ව පවත්තන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මොකටද? අර ආස්වාද විඳ ගැනීමේ බලාපොරොත්තුව පූර්ණ කරගන්නයි අවශ්‍ය. අදිෂ්ඨානීය තියා දෙන ඔතෙන්. හදන හදන එක ගෙවිලා යනකොට ඒකේ නවතින්නේ නැහැ. යලි යලි ඒ જાතිය හොඳ එකක් හදාගන්න හිතට. ඒ බලාපොරොත්තුව තමයි සත්වයාගේ පැවැත්මේ බලාපොරොත්තුව කියන්නේ. මෙන්න මේ පැවැත්මේ බලාපොරොත්තුවේ ලෝක සත්වයා ඉන්න තාකල් මොකටද පවතින්නේ? ඇහෙන් රූප බලන්න, කනින් ශබ්ද අහන්න, නාසයෙන් ගන්ධ ආග්‍රහණය කරන්න, දිවෙන් රස බලන්න, කයින් පහත ලබන්න, මනෙන් හිතන්න. එන ආධ්‍යාත්මික සහ බාහිර දෙපැත්තක් හට ගැනීමට අවශ්‍ය කරන මූලික ශක්ති විශේෂයේ සංඛාර වලින් ගොඩනගන. ගොඩනගනකොට බලාපොරොත්තුවක් ඇති වෙනා මෙන්න මේ බලාපොරොත්තු වලට කියනවා විඥාන. රූප බලන බලාපොරොත්තුව, ඇහැක් බලාපොරොත්තු වෙනවා, රූප බලාපොරොත්තු වෙනවා, කනක් බලාපොරොත්තු වෙනවා, ශබ්ද බලාපොරොත්තු වෙනවා, නාසය බලාපොරොත්තු වෙනවා, ගන්ධ බලාපොරොත්තු වෙනවා, දිව බලාපොරොත්තු වෙනවා, රසය බලාපොරොත්තු වෙනවා, කය බලාපොරොත්තු වෙනවා, පොට්ටබ්බය බලාපොරොත්තු වෙනවා, මනක් බලාපොරොත්තු වෙනවා, ධර්මයෝ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේවා ඔක්කොම විඤ්ඤාණ. මේ බලාපොරොත්තුවා බලාපොරොත්තුවක් ගානේ මානසිකත්වයක් ගොඩනැගෙනවා. මතුවට තිබ්බ විඤ්ඤාණ. මෙන්න මේවා ඔක්කොම කර්ම විඤ්ඤාණ ගොඩට වැටෙනවා. කර්ම විඤ්ඤාණ ගොඩ කර්ම භවයේ පිහිටනවා. දැන් මේ කර්ම භවයේ පිහිටනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය කරගෙන සංඛාර ගොඩ නැගුණා. සංඛාර පත්‍ය කරගෙන විඥාන ගොඩ නැගුණා. දැන් මේ විඥාන පත්‍ය කරගෙන නාම රූප ගොඩ නැගෙන්න ශක්ති විශේෂයක් හට ගන්නවා. මේ නාම රූපයන්ගෙන් ඇහැ බලාපොරොත්තු වෙන නිසා ආධ්‍යාත්මික, ඇහැ කන දිව නාසය ශරීරයේ වල බලාපොරොත්තු වෙච්ච නිසා ආධ්‍යාත්මික වන්නා වූ ශක්තිය ගොඩ නැගෙනවා. නැත්නම් කය ගොඩ නගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙච්ච නිසා බාහිර වශයෙන් තවත් නාම රූප කොටස ගොඩනැගෙන්න බලාපොරොත්තු හැදෙනවා ඊට අනු. අභ්‍යන්තර නාම රූප වශයෙන් ගතහිතයි දෙක ගත හිත රූපේ ගත හිත නාමයේ ගත රූපේ කියලා. වේදනා සංඥා සංකාර විඥාන නාම කියලා රූපස්කන්ධයේ රූප කියලා මේ හටගත් ආව කොටසක් හට ගන්නවා. මෙන්න මේ ටික ආධ්‍යාත්මික රූපේ හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ නාම රූප කොටස විඥානපත්තෙන් හට ගන්නවා. ඒ වගේම හට ගන්නවා බාහිර ලෝකේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිනියා දෙන බාහිර අරමුණු. ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් මොකද කරන්නේ? සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයේ. ඒවා ගොඩනැගින්න අවශ්‍ය කරන්නා වූ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් සකස් වෙනකොට අර කර්ම ශක්තිය බාහිරට බලපාන ක්‍රමයක් තියෙනවා. සත්වයන්ගේ කරන ලද කර්ම ශක්තියම තමයි බාහිර ලෝකයේ සකස්කරන හැඩ ගහන්න නිතරම හැදින්නේ. මෙන්න මේ සකස් වීම නිසා ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් නාම රූප දෙකට බෙදිලා කරු බෙදුන හා සමානව පටන් ගන්නවා වෙන් වෙච්ච තැන. සත්වයාගේ මුල පටන්ගෙන ওই විදිහට දෙකට බෙදෙනවා. බෙදුනාට පස්සේ මොකද වෙන්නේ? එකක් ආධ්‍යාත්මික කය සකස් කරගෙන උපතෙන් උපතට පරිසන්ධියක් ලැබලා චිත වෙනකන් යනවා. ආයි පරිසන් නැහැ නම් ඒ විදිහට අසරි ගමන යනවා. අදහදා. බාහිර ලෝකේ අනිත් පැත්තක හැදි හැදි යනවා. මෙන්න මේ ක්‍රමයට සකස් වෙන ක්‍රම දෙකක් තියෙනවා. නාම රූප ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් දෙකට බෙදලා හැදෙනවා. හැදුනාට පස්සේ මොකද වෙන්නේ? ඇස නැමැති චක්කායතනයේ බාහිර රූප ආයතනයේ වශයෙන් මෙව ආයස්ථාන වෙනවා. මොකද මේ හැදුවේ උපතක් උපතක් ගන්න හැදුවේ අර කියන මනවරණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම භුක්ති විඳින්න. එහෙනම් ඒකට අවශ්‍ය කරන පෞතලයේ කර්මයේ මුල් කරගෙන අවිද්‍යා තෘෂ්ණා කර්ම මුල් කරගෙන හටගත්තා. ඊට පස්සේ සතර මහා භූතයන්ගෙන් නිබ්බති ලක්ෂණේ නිපදෙවුණා. නිපදෙවිලා හිටන් හටගත් ඒවා දැන් නැවත වාරයක් එකින් එකට ආයතන වශයෙන් එකතු කර කර දෙනවා. ඇහැට රූප එකතු කරනවා, කන්ට ශබ්ද එකතු කරනවා, මේ ආදී වශයෙන් ආයතන වෙනවා. නාම රූප වක්තිකරෙන් දෙපැත්තෙන් එකතු වෙලා ආයතන හයක් සල ආයතන වලට නැවතපත් වුණා. දැන් මොකද කරන්නේ? දෙපැත්තට බෙදරිවම කරද්ද මේ ස්පර්ශය ලබා ගන්නයි. නැත්නම් බෙදන්න හේතුවක් නැහැ, ළඟම තියා ගන්න තිබුණා. බෙදුවේ ස්පර්ශය ලබා ගන්න එකෙන් ආධ්‍යාත්මික බාහිර ලෝක දෙකක් හැදුණා ඔය විදිහට. ආධ්‍යාත්මික කයයි බාහිර ලෝකයයි විදිහට හැදුණා. හැදිලා හිටම මොකද කළේ? ආයතනයක් එකතු කරනවා ස්පර්ශය පටන් ගන්න. සල ආයතන ක්‍රියාත්මක කළා. ස්පර්ශයට ආපු ගමන් ස්පර්ශයෙන් ආයි එකතු වුණා. ස්පර්ශපට්ටි ආවේදනක් ආයි වින්දනයක් හදාගත්තා. අන්න අර ආස්වාද වින්දනය බලාපොරොත්තු වුණා. බලාපොරොත්තු වෙච්ච ගමන් මොකද කරන්නේ? ඉදිරිය යන අවස්ථාවට ඒක අල්ලන්න බෑ. මොහොතකින් ගෙවිලා යනවා විදිලිය යනවා. ගෙවිච්ච එක අල්ලන්න බෑ. නැවත එකක් අලුතෙන් හදලා ඕනේ ගොඩනගා ගන්න. ඉතින් ගොඩනගා විඳිනවා මිසක් විඳින එකක් නවත්තා ගන්න බෑ එකක්වත්. මනවරණ රූපයක්, මනවරණ ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් කොතනකවත් නවත්තා ගන්න පුළුවන් කමක් නැහැ. අභ්‍යන්තරයේ අරගෙන ආපු ගාම මොහොතකින් අතීතයට යන. අතීතයට ගිහින් තත්පර කාලයක් පැන්න ගම ඒක නැවත භුක්ති විඳීමේ ආස්වාදයට ගන්න බෑ. ගියා ගියාමයි. ඉතින් නැවත භුක්තිය බලාපොරොත්තු වෙන්නේ මොකද කරන්නේ? අනාදීයේ පටන් ගින සත්‍යයා ඉදිරියට මෙහෙ යවෙන. ඉදිරියට මෙහෙ යවි යවි ඇස ගොඩ නගනවා, රූප ගොඩ නගනවා, ස්පර්ශ කරනවා, වේදනා විඳිනවා, කන ගොඩ නගනවා. ඉතින් ඔය ආදී වශයෙන් ඇස කන දිව නාසය ශරීරය ගොඩ නගලා, මන ගොඩ නගලා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වේවට ඇසුරු කරලා, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පහළ කරලා, චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස ඒවැන් ස්පර්ශ කරලා, චක්කු සංපස්ස ජා වේදනා, සෝත සංපස්ස ජා වේදනා, ගාන සංපස්ස ජා වේදනා, ජීවහා සංපස්ස ජා වේදනා, කාය සංපස්ස ජා වේදනා, මනෝ සංපස්ස වේදනා කියන භුක්ති විඳලා, භුක්ති විඳින මොහොතේම අතීතයේ ගිය නිසා යලි යලිත් ඔය ක්‍රියාවලිය දිරිය දිගට මොහොතක් ගන්න ගියේ. අනන්ත සංසාරයේ පටන් ගෙනවත් ඇති වෙන්නේ නැහැ. ඕකට හැවටිලා තව තවත් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේ. මෙන්න මේ නිසා අප්‍රමාණ සසර ගමනක ආධ්‍යාත්මික සහ බාහිර ලෝක දෙකක් හැදිලා සියල්ල පරිසංකතයි පරිත්‍යාගම්පන්නයි කියන දෙන්න සකස් වෙනවා. මෙන්න මේ සකස් වීම නිසා මොකද වෙන්නේ? ඒ තණ්හාව නිසා යලිත් උපාදාන කරගෙන ඒවම මතු බලාපොරොත්තුවක් ඇති කරනවා ඉදිරියේ. ඒකින් ආයිශරයා කර්මභාවයෙන් ශක්තිය අරගෙන උප්පත්ති භවයක් හටගත්තාම බවපත්‍යා ජාති කියලා නැවතත් ඔය කියන ආධ්‍යාත්මික ජාති බාහිර ජාති දෙපැත්තක් හැදුනහම මේ ආධ්‍යාත්මික බාහිර දෙක පරිත්‍සම්පන්නව ලෝකේ වශයෙන් ගියෙනවා. මේකද කියනවා සියල්ල සංකතයි පරිත්‍සම්පන්න. ඔකේ ස්වභාවය. දැන් මෙහෙම දැක්කහම දැන් එක කතාවක් තියෙනවා අපි නිතරම අහන එකක්. ඇස නිච්චද අනිච්චද? අනිච්චම් බන්තිය කියලා උත්තර දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අහනකොට. ඒවා යදානිච්චං තම් දුක්ඛං වා සුඛං වා ආදී වශයෙන් අහනවා. යමක් අනිච්චයි දුකද සුඛද? ඒක දුක්ඛයි කියලා උත්තර දෙනවා. යමක් අනිච්ච නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා. ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න, සුදුසුද කියලා අහන දෙනක් තියෙනවා. දැන් මෙන්න මෙතන තෝරා ගන්න ඕනේ. ඇයි මේ ප්‍රශ්නේ ඇහුවේ? යදානිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යදනත්තං තන් නේතං මම නේතෝ හමාත්මින් නමේසෝ අත්තාති ඒව මේ තේසං සම්මප්පච්චාය දට්ට සම්මප්පඤ්ඤාය දට්ටබ්බා. දැන් පාලියෙන් වාක්‍යයක් කොහොමද තියෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? යමක් අනිච්චද ඒක දුකයි. යමක් අනිච්චද දුක්ඛද ඒක අනත්තයි. එතන යමක් අනිච්චද දුක්ඛද අනත්තද විපරිණාමයටපත් වෙනවද? ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ කියලා සම්මප්පඥාවෙන් දකින්න කියයි. දැන් මෙතන අවසානයේ කිව්ව ටික හතර තේරුම් ගන්න ඕන. මොකද ඒ ටික කිව්වේ? සක්කාය දිට්ඨිය දුරු කරගන්නකම් ඔය ටික කරන්න බෑ. මුලට සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන. සක්කාය කිව්වේ පංච උපාදානස්කන්ධයේ කියන නමක් සක්කාය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයේ කියන නම. එතන මේ පංච උපාදානස්කන්ධයේ සක්කාය කියනවා. සක්කාය දිට්ඨි කියන්නේ ඔන්නේ පංච උපාදානස්කන්ධයේ මමෙක් ඉන්නවා කියන අර බමුණන්ගේ තිබිච්ච දෘෂ්ටිය. මොන මමෙක්ද? අපි හරි ඉතින්ලා පටන් ගන්නකොට කිව්වා ගෝණි විල්ලේක හදාගෙන දිනවා මම කියලා. බමුණෝ. මේ රූපස්කන්ධේ, වේදනායස්කන්ධේ, සංඥායස්කන්ධේ, සංකාරයස්කන්ධේ, විඥානයස්කන්ධේ ඇතුළේ හෝ පිට හෝ ඒක හෝ නැත්නම් ඒකෙන් ඒක ඇතුළු කරගෙන හෝ මේ හතර ආකාරයේකින් මම කියලා කෙනෙක් හිඟගෙන ඉන්නවා. අන්‍යයා සදාතනිකයි. එයා පෙළඳ බෑ. එයා වෙනස් වෙන්නේ නැහැ. එයා මැරෙන්නේ නැහැ. එයා මරණය කරා යන්නේ නැහැ කවදාවත්. සදාතනික මමෙක් ඉන්නවා ඔන්නේ කොහේ හරි. ඔන්නෝම හදාගත්ත මමෙක් ඉන්නවා කොහේවත් අහලකවත් නැති. දෘෂ්ටිය ගොඩනගාගෙන තියෙනවා. ඔන්නේ පංච පංචස්කන්ධයේ මුල් කරගෙන පංච උපාදානස්කන්ධයේ මුල් කරගෙන ගොන්නගාගත්ත දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය. නැත්නම් හදාගත්ත මම. ඔන්න ඕක තමයි ඇහුවේ බුදුරජාන් වහන්සේ. අනිච්චනම් දුක්ඛනම් විපරිණාමයටපත් වෙනවනම් අත්ත වශයෙන් හොදයි කියලා ගන්න එකක් උතන නැත්නම් ඒකේ ස්වභාවය ඒක නะ. ඕකට මම කියලා හිටන් අර කියන જાතියකේ තියන්න සුදුසුද? කාගේ මම දැහුවේ? අර බමුණෝ කිව්ව මම ගැනයි මේ අහන්නේ. අර සදාතනික මමෙක් කියන්නේ හොද සුදුසුද ඔකට? ඒ මමෙක් කියන්නේ සුදුසුද? නැත්නම් ඒක ඒබඳු ආත්මයක් කියලා නැහනම් මමෙක් කියයි හිටන් ගන්න සුදුසුද ඔය ටික? මෙන්න මේ ටික බලන්න කියලා පෙන්නේ. එහෙම සුදුසු නෑ කියලා මනා නුවණින් දකින්න කියලා පෙන්නේ. ඔන්න ඔක දකින්නකොට සක්කාය දිට්ඨිය බෙදෙන්නේ ඔහොමයි. ඕක තියලා හිටන් අද මොකද කරන්නේ? මම කියන එකක් කියන්න හොද නෑ කියලා කාගෙද මේ බඩු කියලා ඇහුවොත් මම කියන්න බය ඉන්නවා. සමහර අය. මේවා කාගෙද ඇහුවොත් මගේ කියන්න බය ඉන්නවා. මොකද? මම නෑනේ මගේ කියලා එකක් නෑනේ. මෙහෙම දෘෂ්ටියකට වැටෙනනම් අර සංඥා මාත්‍රිය අතරින් හදන. බුදුරන් වහන්සේ සංඥා මාත්‍රිය අතරින් නෙමෙයි ඔය කිව්වේ. අන්න අර කියන සක්කාය දෘෂ්ටි අතර වණ්ඩයි කිව්වේ නේතම් මම නේතෝ හමස්සින් නමේ සෝවත්තාති කිය. ඒක ඔය මම කියේ කවුද? අර බවුනෝ කියපු මම ඔතන නෑ කියලායි පෙන්නේ. බමුණෝ කියන මගේ කියලා ගන්න ඔය අස්සේ මගේ කියලා හිතන් ගන්න මම හිකපු දෙයක් නෑ කියලායි පෙන්නේ. ඔය බමුණෝ කියන જાති ආත්මයක් ඕක අස්සේ නෑ කියලායි පෙන්නේ. ඕක හොතර මනසින් තේරුම් ගන්න කියලා. නමුත් ඒ කිව්ව ටික අද වැහිලා ගිහිල්ලා මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ආපුහම ඇහැ කාගේද? කන කාගේද? මගේ කියන්න බය ඉන්නවා. ඉරම කාගේද? මගේ කියන්න බය ඉන්නවා. ගේ කාගේද? මගේ කියන්න බය ඉන්නවා. දැන් මොකද්ද මේ කරන්නේ? යථාර්ථයේ වහගෙන තියෙන ධර්ම සක්කාය දිට්ඨිය ඇරෙයිද? ওই සංඥා මාත්‍රේ අයින් කරන්න ගියා බුදුරන් වහන්සේ කිව්වේ නෑ මම කියලා මගේ රහතන් වහන්සේත් කතා කරනවා කියලා පෙන්නේ. ඒ මාත්‍රේ සංඥා මාත්‍රේ කතා කරනවා. ඒ සංඥා මාත්‍රේ ලෝක සම්මතේ. ඒක අයින් කරන්න නෙමෙයි ඔය කිව්වේ. මම නෙමෙයි මගේ නෙමෙයි කිව්වේ. අන්න අර බමුණන් කිව්ව දෘෂ්ටි අයින් කරන්න. ඕක මනසේ දිහි අරගෙන නේතං මම නේතෝ හමස්සින් නමේසෝ අත්තාති ඒ මේති සං සම්මපඤ්ඤා දට්ටබ්බා. ඔබ කිය කියේ ඉන්න නෙමෙයි කිව්වේ. ඔන්න ඔය ටික සම්මා ප්‍රඥාවෙන් දකින්න. එක දවසක් බලන කිරුලක අහගත්තනම් ඕක වන්තරේ වා කිය කියේ ඉන්න එකක් නෙමෙයි. ඔයිටිය තෝරගත්තා නම් ඒක තේරුණා නම් ඉවරයි. වැටහුණා ඉවරයි. ආයි දෙපාරක් වටහන්න දෙයක් නැහැ. එනිසා මෙහෙම අහනකොට තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔය කර්මස්ථානියක් වඩන එකක් නෙමෙයි. ඔයිටි කොහොම තේරුම් ගන්නද? මම යයි ගැනීමට, මගේ යයි ගැනීමට, මගේ ආත්මය ගැනීමට සුදුසු නොවන්නේ කිව්වහමත් ඔක එනවා. හැබැයි ඔය කොහොම තේරුම් ගත්තාට පස්සේ නිතර නිතර කියන්න අවශ්‍යයක් නැහැ. වැටහුණා නම්. ඊට පස්සේ යම් කිසි අවස්ථාවකේ දෘෂ්ටියක් එනවා නම් හොඳට සිහි කරලා බලන එකයි තියෙන්නේ. ඔය දෘෂ්ටිය කල්යන්නේ නැහැ. පළමුවම සුතමේ ඥානීය පටන්ගෙන එකින් එකට දැයින්ද පටන් ගන්නවා. ඔක දෘෂ්ටියක් බව. භාවනාවේ ප්‍රඥාව වෙනකොට සෝවාන් ඵලයේදී ඔය දෘෂ්ටිය ඉවරටම බිඳිලා යනවා. ඔය ක්‍රමයට පුරුදු කරගන්න දහම් දකින්න. එතකොට සංකත වෙන හැටි, පරිත්‍ය සම්පන්න වෙන හැටි, ඕකෙන් පිට ලෝකයක් නැති හැටි ඔය ටිකෙන් තේරුම් ගන්න ඕනේ.